திருவான் சரணாயி.
திருவான் சரண சுவாமிநாச சுவாமிநாச சனிப்பெண்ணாத
இன்னும் சே இன்னும் மேட்ட தாமத் தீன் அப்பாவு வெகிபட்ட காலகுணியாக இவனாட்ட அது இருத்து வச்சர் அமாறுனே.
அந்தமாதிரி சுவாமிநாச அது நிரோஷிட்ட என்ன விதியான் நினைக்குவா அது கெத்தர நெவி இன்னும் இன்னத்தன ஏ இன்னத்தன இதில் இன்டர்நெட் பாசுகாங் பிரஷ்னாக தீன கதாவாக கிவ்வா மே ஏகிந்த அது மம விதரா இங்க சுவாமிநாச சுவாமிநாச வந்து சுவாமிநாச ஆராதனா கரண்ணா சாது 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 கௌரவனீய லுக்கு சுவாமிநாசே சா கௌரவனீய தம்ம குசல சுவாமிநாசகின் அவசராய் அப்பி அது ரச சிட்டின்னே சத்திபதா பிரவர்த்தன யோகாவச்சரன்கே கமட்டஹன் கெட்டலு வலட்ட அவ்வாத லபாகனியம் சா தர்ம தேசனா வெடிசிட்டாண்டாய் உறுதி பரதி முடிமு இதாகினு தீர்ணி கமட்டஹன் பிரஷ்ன சாகச்சாவாய் கௌரவனீய அத்தி பூஜ்ய லுக்கு சுவாமிநாசேகே திபானமித மம ஆராதனா கரணுவா கமட்டஹன் கெட்டலு வலட்ட அவ்வாத லபாதினமே சாது சாது சாது. சுவாமிநாச லிகித பிரஷ்ன அத லபில நே விழாவே இன்னாயிட்ட பிரஷ்னஹன் அவஸ்தாவதின்னு புழுவாங் அது உசலா பெண்ணும் கரானம் பிரஷ்னக் தீனோ கிலோ கமட்டான் பிரஷ்னியாக காட்டாரி தீனோனாங் மேலாவே அது உசலா ஆண்டு புழுவாங் பந்துல சொயிசா மைக்கு அன்மியூட் கரலா பிரஷ்னே ஆண்டு புழுவந்தேன்
அவசராய் சுவாமின் வகான் சார் மதப்படி பிரசனைகளை பிரகாசனையாக கியாண்டு தீயன்னு சுவாமின் வகான் சார் மே பிரதிபண்டாவ கரகினே அனுப்பட்ட உங்க விளாடு சொன்னா சார் இத்த விசிறீம வகை தேவல் தியா உங்க விளாட்டு பலனவா மே கேன்னே உங்க விளாட்டு அசத்தியமாக வேணே எக கேன வெடிப்புற அவதானியத் யொமு கரண ஒக்கரகின் இன்னவா எதோட சுவாமிநாச தேரேன்னு உங்க அக்களாட ஹிதே லொகு வேசகர கத்தியாக தீனோ நிதரம ஹித தூன கத்தியாக தீனவா விசேஷன் அவச பாகதி இதுங்க இக பீடாகாரி தத்துவக் கீழ சமாரக்குள்ளாவிட்ட தேரேனவா இது மடஹித்தன சுவாமிநாச பகவான் சட்டு கேன்னவே பிரதிபதாவிதி புறன்னே மே கீன தாத்தே ஹிதட்ட வட்டா தீமட்டத கியலா கேன்னே மே வேசகர அப்பிட பாலனை கண்டு பரி தாத்தே தீனா கியல மேக ஹிதட்ட தேரும் கர தென்னத கியலா பவான்சிக்கின் அதாசா தினகண்டு கமதி தேருவான் சார்
ஓ ஏக நிசா ஏகட உங்கள துக்க சாத்தி கியல கிய இசல்லாம் பேட்டேன்னு ஓக தமாய் இது ஏக மொனு ஜாதிக்கருவத் பவத்தினும் ஒரு அனிக் விழாவிட்டு ஒயிட்டத் வெடிய உக்ரவ தருணோ பவச்சினா இதோட காய்க ரோக மானசிக ரோக பாட்டு பத்தினோம் மேக ஹரியட்டு யந்திரத் தீன தாக்கல் யந்திரட்ட கர்ஷணே கீழ கத்தினோம் யந்திர வெட கரத் தீனோனே தத்தினோம் யந்திரே கர்ஷணே அக்னத்தி யந்திரையாக நே இது அப்பி ஹித்துவத்தே மே கர்ஷணே அக்னத்தி யந்திரையாக ஹதாண்டு ஏவகே தமே அப்பி மே லோகே மே துக்கநதி கரண்ட ஹதனேக இது ஒரு பிலிகாண்ட கவுருத் கொந்தே பெல்லே கூட பண தீனகா கெமதி வெண்ணே இது ஏதாக்கல் ஒய் பொடி பொடி பிரஷ்ன வல்ட்டு தரத்து பரிலாவல்ட்டு பில்லியம் ஹொய ஹொயா ஈட்ட வெடி அமாறு தத்துவல்ட்டு வெட்டோம் இது ஓக பிலிகத்தனா ஓக நேத்து கெனக் ரஜ்ஜுருவங்க அதரத்னே ரட்டவசியம் அதரத்னே தொஸ்தரில் அத்தரத்னே லிட்டு அத்தரத்னே குரு அத்தரத்னே கோலி அத்தரத்னே திமாபி அத்தரத்னே தரு அத்தரத்னே அப்படி ஏக பகசையாக கித்தனும் அணி பார்த்துட்டு அடு எத்திக்கிற நமக்கு அப்போ ஜீவித்தே அப்படி அவசாங்க பவு கரணக்கூட தெரியணும் கொத்தன தீவாத் அடுவாக்னே அப்படி மேக்கிட்ட மே வத்துரை தித்தகத்தி நெத்திக்கிறாண்ட அதுனா வகை கண்ண அம்மன பிரயத்னோட தமே மன மனச மன மாணவே கீழே கேள் இத்தீசா ஒரு பிலிகத்து தவசே இங்க கிசிம லஜ்ஜாவாக்கு என்ன இது பலவினி மாரிய சத்தியன்னு ஏசா ஓகே தரத்த கத்திய பரிலாக கத்திய தவன தவன கத்திய ஏ சங்கர கத்தியை சா படித்த சமுப்பண்ண கத்தியை கீழே லக்குணம் ஹத்தரப் பெண்ணு சாரிபுத்த சுவாமிஜி தவன கத்திய தவன கத்திய சங்கத கத்திய விபரிணாம படித்த சமுப்பண்ண நித்திர வினசம் சோகதியா பலபலையும்
எஹமே சுவாமி දැන් මේක මට මේ දවසක සොයනස රාත්‍රියේ තමයි හුඟක් වෙලාවට මේ හිතේ විසිරෙන ගතිය වැඩිපුරම තේරෙන්නේ. විශේෂයෙන් දැන් රැක හැරුණොත් මේක නිකන් තොරතෝචයක් නැතුවම ගලණයක් යනවා. ඉතින් පුළුවන් තරම් ඒ ගැන මේ අවබෝධ කරගෙන ඉන්න කියලා උත්සාහ කරනවා. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට බොහොම පිං. තෙරුවන් සරණ.
තව ප්‍රශ්නයක් කාට හරි තියෙනවද ඉදිරිපත් කරන්න? අවිනාශ වෙන කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් තියෙන වෙලාවේ මම කැමති ප්‍රශ්නයක්ම නෙවෙයි මගේ සිදුවීමක් ප්‍රකාශ කරන්න. ස්වාමීන් වහන්සේ කමක් නැද්ද? ඊයේ ස්වාමීන් වහන්සේ මම ගෙදර එනකොට මම මේ ගමන ගිහිල්ලා අපේ ගෙවල් පැත්තේ ලොකු දුමක් ගිනි ලොකු ගින්නක දුමක් දැක්කා. එතකොට එක පාටම මට හිතට ආවේ අපේ ගෙදරද කියලා. ඊට පස්සේ ටිකක් කිට්ටු වෙනකොට තේරුණා අපේ ගෙදර පැත්තේ නෙමෙයි හැබැයි ඒ අසල කියලා. එතකොට මතක් වුණා ඒ පැත්තේ ඉන්න මන් දන්න අයව ඒගොල්ලන්ට කරදරයක්ද කියලා. ඊට පස්සේ තව ටිකක් දුරට එනකොට තේරුණා තරමක් ඈතින් කියලා. ඒ සිදුවීම් එක මට හිතුණා ඔය ගිනි ගත්තත් කවුරු හරි තව කෙනෙක්ට විපතක් වෙලා තියෙන්නේ. ඒ මට ඒ විදිහට ඒ හිතුණු විදිය ගැන මට පොඩි මේ පොඩි මං ගැන පොඩි අකමැත්තක් වගේ දෙයක් ඇති වුණා. ඇයි මම මේ විදිහට ඒ ගින්න ගැන දැක්කේ කියලා ඊට පස්සේ මම තේරුම් ගත්තා. ඉතින් මේක මිනිස් ස්වභාවය තමයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ යම්කිසි උපදෙනක් තියෙනවා නම් කැමති ආගන්න.
මේ දවස්වල කැනඩාවල හීට් වේව් එකක් තියෙනවායි කියලා වගේ තමයි ආරංචි
වුණේ. එහෙම ස්වාමීනාස ඒ වුණාට ඒ ගින්න නම් පස්සේ දැනගන්න හම්බුණා මේ කිමිකල් ෆැක්ටරියක් ගිනි අරගෙන කියලා.
නෑ හීට් වේව් එකක් තියෙන්නේ මේ කොහොමවත් කැනඩාවට මේ දවස්වල රස්නේ කාලේ. ඉතින් බුදු මේ අපිට ලෝවැඩ සංකරාවේ තියෙන අසල් ගේක සොරකම් ගිය දවසක කූල් සිටින් ඉන්නේ තම ගෙවර ගේරක කුසල් නොකර ඉන්නේ තව නොවලස මේවත් දැක දැක තවන් කුසල් කරන්නේ නැහැ මේ අපේ ගියේ නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ කියලා වගේ මේ හොඳටම ගෙට ගිනි අරගෙන තියෙන ළඟට. ඉතින් එහෙම වුණත් අපි ඒකෙන් නිදහස කරනු හොයනවා. එක පැත්තකින් සංවේදී භාවයක් ගැන වැටෙනවා. කරදර වුණාට කමන්නේ අපේ අයට නොවි. ඉතින් අන්න ඒ වගේ මේ මම සහ මම නොවි අතර විශාල වෙනසක් තියෙනවා අපේ value judgment වල. මොකක් හරි අගේ ආඩම්බරේ ගන්නකොට මම සහ මගේ නොවි අතර එකම දේ ලොකු වෙනසක් තියෙනවා. තමහට කළු සුදු වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොතන ගියත් ඒ තැන මම මාගේ මගේ ආත්මේ කරගත්තා නම් එතන තියෙන හැම දෙම සැලීමට හේතු වෙනවා, තැවීමට හේතු වෙනවා. ඒ දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි නම් ගාලල්ල. සම්පූර්ණ ඒකට ඉමෝෂනල් ඉලිටරසි එනවා. කැලස්. ඉතින් ඒක තේරෙනවා. ඒක තේරෙනවා. ඒක තේරෙන්නේ අර මේ ඒ ආවේග වලට සංවේදී කෙනාට තමයි. මාතුල වුණත් මේ වගේ මේ මට තොට එන ගහපිය මට එන ගහන්නේ නැතුව එතන අපේ ගෙදරතොර මගාරවල මේ ගිනි වැදියන් එන ගහපන් කියලා. ඉතින් සාමාන්‍ය සාප විදියට තමයි අපි ගමේ ගොඩේ පාවිච්චි කරන්නේ. ඉතින් අන්නේ தത്വෙට හේතුව මේ මම සහ මම නොවේ කියන සීමාව. නමුත් ඒක මේ ඒ සීමාව එක එකනා විදිහට වෙනස්. ඒ තනිකරම සංඥාවක්. ඒ වුණාට දැන් පිටරටකින් ගිය අපි කැනඩාවේ දිගින්නක් හති වෙනකොට දකින්න හැටි, කැනඩා මිනිස්සෙක් කැනඩාවේ ගින්නක් දකින්න හැටි, නැත්නම් තමන්ගේ ගෙදර දකින්න හැටි, ඉන්ෂුරන්ස් කරලා නම් ගිනි ගත්තාම හැටි, ඉන්ෂුරන්ස් කරලා නැත්නම් ගිනි ගත්තාම හැටි, ඔක්කොම එක පැත්තකට ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න. අන්නේ විදිහට ඒ තැන්වල තියෙන දේවල් තමන් ප්‍රශ්න කරගන්න හැටි අර මම සහ මම නොවේ කියන සීමාවේ තමයි පිටලා තියෙන්නේ. ඉතින් ජාති මාමකත්වයෙන් බලනකොට එක පැත්තක්, ආර්ථික පැත්තෙන් බලනකොට තව පැත්තක්, දේශපාලන වශයෙන් බලපුවම තව පැත්තක්, සමාජික පැත්තෙන් බලපුවම තව පැත්තක්, ඉමෝෂනල් ලිටරසි පැත්තෙන් බැලුවොත් තව පැත්තක්. මෙයාගේ එකම සිද්ධියට මේ අපි එක ජීවිතයක් තුළ භාවනා කරන්නට විවිධ පැතිකඩ පේනවා. ඒක අපේ භාවනා ජීවිතයම විචිත්‍රතාවයක්, සතියේ තියෙන විවිධාංගීකරණයක්. ඉතින් ඒ නිසා මේ එතකොට මේ බලන්න කරේ බලන්නටම පේනවා. මම මේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ තව තියෙනවා අපිට ගොඩක් තව එහෙම දකින්න දේවල්. ඒ දකින්නකොට ඒ දෘෂ්ටි කෝණවල වෙනස්කම් අතුව පේනවා. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෘෂ්ටියේ තියෙනවා මේ පැහැදිලිවම පුළු දෘෂ්ටියත් පටු දෘෂ්ටියත් සම්මා දිට්ඨියත් මිච්ඡා දිට්ඨියත්. ඉතින් එහෙම වෙලා අපි සතිය වඩලා මේ කෙන උනන්දුවකින් අපිට එහෙමනම් සතිය නොවඩපු ඒ කෙන උනන්දුවක් නැති ඊමැදිවට මදේට පමාදේට හේතු වෙන විවිධ මත්තිම් වලට ගත් වෙලා ඉන්න කට්ටිය ආදි වශයෙන් බලනකොට මේ එකම සිද්ධියකින් ලෝකයක්ම වෙනවා. ඒ නිසා මේවා අපි යන ගමනේදී අපේ මේ මගසලකුණු වගේ දේවල් කෙරේ අපි දක්වන ආකල්ප මත මගසලකුණු ඒව තමයි තියෙන නව කතා කියලා කියන්නේ. ඒව තමයි කෙටි කතා කියලා කියන්නේ. ඒව තමයි ටෙලි ඩ්‍රාමා හදන්නේ. සමහරව හිතලා හදනවා, සමහරව වගේ දේවල් දැකලා හදනවා. ඉතින් ඒ වගේ අන්තිමට මේ අපේ මනස තමයි consciousness එක තමයි ඔය ඕනම සිද්ධියකින් කතන්දරේ ගොතන. ඔකත් එක කතන්දරයක්. ඔය ජවනි කාමිතින් අනිත් දැකපු අනිත් ඔක්කොටම වෙන කතන්දරයක්. මේ පිටේ ඉඳලා අහන මම කියන එක වෙන කතන්දරයක්. ඉතිව කතන්දරේ කොයි එකද ඇත්ත නැත්ද කියලා හොයාගන්න මං හිතන්නේ වෙරිෆයි කරගෙන දැනගන්න පුළුවන් වෙයි කියලා අපිට ජීවිතය ඇතුළත. අපිට කියන්න පුළුවන් මේ කතන්දර වෙනස් වෙන බව. මේ කතන්දර සියල්ලම දුකට හේතු වෙන බව. මේ කතන්දර සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි කියන බව දැනගෙන අපි ඉදිරියට නිරීක්ෂණය පවත්වමු. මෙච්චරයි කියන්නේ.
දෙව ස්වාමීන් වහන්සේ වහන්සේ ලොම්පින් තව ප්‍රශ්න ජයන්ති. ජයන්ති ප්‍රශ්න අහන්න පුළුවන්.
ເຣຣວັນ ສັນໄນ ສວາມິນ ວະຫັນສ.
ເຣຣວັນ ສາລະນາຍິ.
ສວາມິນ ສະມະගේ ඊයේ පරයන්කේ අත්දැකීමක් කියන්නේ ප්‍රකාශ කරන්නේ ඒකෙදී මම බොහොම සෑහලුවෙන් වාඩි වුණා. වාඩි වෙලා ඉන්නකොට මට තේරුණා මගේ වම් පැත්ත සම්පූර්ණයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට සෑහලුවෙන් නොදැනීම තියෙනවා. නමුත් අනිත් ශරීරයේ හරියටම අඩක් එහා පැත්ත හොඳට ඒකේ දැනීම් තියෙනවා. ඒව සංඥාවල් ඔක්කොම තියෙනවා. ඒක දිහා මම බලාගෙන හිටියා. ඒත් එක්ක මට දැනුණා මගේ ඒ දැනෙන සයිඩ් එකේ ඔළුවේ උඩ පැත්තේ විශාල කරදරකාර රේඩියෝ එකක් දාලා වගේ හරි සද්දෙට වැඩ කරන්න පටන් ගත්තා. නමුත් ඒක රේඩියෝ එකක් නෙවෙයි මගේ හිතමයි කියවන්නේ මම දැනගත්තා. මම ඒ හැම දෙයක් දිහාම ඒ මට කරදර වගේ ඒ කියන්නේ ඒ වගේ එන දේවල් දිහා මම බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව ඒක සෙටල් වෙලා ගිහිල්ලා නොදැනී යන තත්යකට ආවා. ඒක ගැන මම ප්‍රකාශ කරන්න කැමතියි ස්වාමීන් වහන්ස.
ඔය එතකොට අපි සතියෙන් බැලුවොත් සතිය කැමති සද්ද නිකුත් නොකරන නිස්සද්ද වෙ ඉන්න වම ගැන කතා කරනද නැත්නම් සද්ද නිකුත් කරලා ගෝසා කරන දකුණු ගැන කතා කරනද කියලා කිව්වොත් අර සිද්ධි බහුල භාවයට කැමැත්තක් තියෙනවා ස්වභාවයෙන්. ඒකයි ඔය ඇක්ෂන් පැක්ට් චිත්‍රපටි බලන්න අපි කැමති. ඉතින් එතකොට අපිට තේරෙනවා හිත ස්වභාවයෙන් කුපාඩී කියලා. හිත ස්වභාවයෙන් අදාන්තයි. හිත ස්වභාවයෙන් සිද්ධි බහුල භාවයට කැමති. ඉතින් ඒක සාමාන්‍ය හුඟක් උග්‍රයි. ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ වෙනකොට 10 20 ටීනේජ් එකට එනකොට ඊට පස්සේ 20 30 40 වෙනකොට ඉතාමත්ම උග්‍රයි. ඉතින් අද බටහිර ලෝකේ දුවන්නේ ඒ කට්ටියගේ ලේවලින්. ඒ නිසා හැම වෙලාවෙම සිද්ධි බහුලයි. 50 60 පැන්නට පස්සේ ඕකේ තියෙනවා නිකන් පොඩි තැම්පත් ගතියක්. අය මොකද කරන දේ වර්ධිනේ හින්දා. ඊට පස්සේ 60 70 80 වෙනකොට මේ ළමයින්ට කියනවා දඟ කරන්න එපයි කියලා. නමුත් අපේ හිතට දුන්නොත් වැඩියෙන් කැමති දඟ හිතට තමයි. එනිසා ඒ දඟ හදලා දඟ වැටිලා දඟ ළමින් දඟ හිත ගැන කතා කරනවා තමයි ජනමාධ්‍ය කියන්නේ. නව කතා කියලා කියන්නේ. විද්‍යා දර්ශන එහෙම නැත්නම් ඔය තාක්ෂණය කියලා කියන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ ඒ දඟකාරින්ගේ වැඩ. ඒ නිසා ඒ දෙකක් දුන්නොත් හිත තෝරන්නේ වැඩියෙන් තෝරන්නේ දඟකාරය. ඉතින් ඒක හරිම සුන්දරයි. අපි එතකොට සැඩිස්ටික් නැත්තම් මැසචිස්ට් මේ දුකට කැමති ක්‍රමයක් තියෙනවා අපේ. ඒ දුක යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නැතුව මේ හිටියොත් පාළුයි කියනවා, කම්මැලි කියනවා, නිදිමතයි කියනවා. ඉතින් යම් ප්‍රමාණයක් කැමති නිසා දුක හැම වෙලාවෙම හිත විහිං හදාගෙන කිචිකවාගෙන hina වෙනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඕක දෙන්නෙක් එකතු වෙච්චහම සමාජයකට ගියහම සමාජ ප්‍රතිපත්තියක් හදනකොට සමිතියකට ව්‍යවස්ථා මාලා හදනකොට මොන වගේ භූමිකාවක් දරගපාන්නේ කියලා දැන් ඔය Taman තනියම ඉන්නකොට අපි පැති දෙකකට හැදිලා එක එකනා එක එකනා එක්කනේ බෝල දානවා එක්කනේ බෝලට ගහනවා. ඉතින් මේ ද්වේතාවයක් නැතුව පවතින්න බෑ. මේ දෙකෙන් බුදුචාන් වහන්සේ අරගත්ත උපමානේ තමයි විවේක සීතල භාවයේ තියෙනවට කැමති නෑ. ඒතං සන්තං ඒතං පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ කිව්වට අපිට ඕනේ සාන්ත ප්‍රණීත භාවයේ නෙවෙයි. ඉතින් ඒ නිසා පරියංකයට යනකොට සක්මණට යනකොට ඒ තමන්ගේ හිතේ සූදානම අපි නැත්තම් සූදානම් ශරීරය කියලා කියන්නේ මොකක් බලන්නද මේ යන්නේ කියලා බැලුවොත් සිද්ධි බහුල භාවයේ තමයි බලන්නේ. ඉතින් ඔය ජනමාධ්‍ය වල වැඩ කරන කෙනෙකුට අපි හදිසියවත් කතා කරලා කිව්වොත් මේ රියාණ තුරක් වෙලා තියෙනවා එන්න මාධ්‍යට එන්න කියලා කී දෙනෙක් මැරලා තියෙනවද කියලා අහනවා. එක්කෙනෙක් මැරුණා කියවට ගණන් ගන්නෑ. මැරිලා නැහැ හුදටම මම ආරිකුවට ගණන් ගන්නෑ. ඔය එක තැනම හතර පස්සේ නාම මැරිලා තියෙනවා කිව්වොත් අන්න නිවුස්. ඒ නිවුස් මේකරක. එච්චරම තමයි. අපේ හිත හරි ජඩයි, හරි ශාටයි, හරිම සාහසිකයි. ඒක නිසා එයා අර මොකක් හරි කමන්නේ සිද්ධි බහුල භාවයක් බලනවා. ඉතින් ඒක අපිට පේනවා ළමා වයසේදී. ඒ නිසා හොඳට බලන්න අපිට නිවන දුන්නොත් ගණීද කියලා. ඒකට කියනවා fear of freedom කියලා. අපි කැමති කලබලෙට. අපි කැමති සිද්ධි බහුල භාවයට. ඒකයි මනමේ කුමාරි කුමාරයාට කඩුව නොදී මස්සද්දට කඩුව දෙන්නේ. ඉතින් ඒ නිසා වැද්දද කුමාරයාද නෙවෙයි තරගේ නිශ්චය කරන්නේ කඩුවතේ තියනින කුමාරය. ඒ නිසා හොඳට ඕක බලන්න. හොඳට ඕක දකින්න. දකින්නකොට තමයි තේරෙයි මේක මේ දෘෂ්ටි කෝණය මේ දෘෂ්ටිය තියෙනකන් අපේ සංකල්ප ඒ දෘෂ්ටි අනුව යනවා. ඊයනු තමයි කතාව, ක්‍රියාව, ජීවන රටාව ආදී සියල්ල හැදෙන්නේ. ඉතින් මේක දිහා දැකගෙන ගියොත් අපිට අපේ තියෙන මේ හාස්‍ය දැනගන්න, සාහසික බව වෙනුවට හාස්‍ය දැනගන්න පුළුවන්. මෙහෙම දුක කැමති වෙන හිතකට නිවනක් ගෝචර වෙයිද? ඊමේ සාන්ත භාවයක් ගෝචර වෙයිද? අපිට සාන්ත භාවයක් ගැන තව කෙනෙකුට කියලා දෙන්න ලැජ්ජ නැතුව කියලා දෙන්න අපි ළඟ තියෙනවද පිනක්? අපි ළඟ තියෙනවද පූර්වාදර්ශයක්? අපි ගත කරන ජීවිතයේ තියෙනවද කියලා බැලුවොත් ඒක Taman තුලට එනකම්ම බුදුරජාණන්සේ බණ කියන්න ගියේ නැහැ. Taman තුල මේක දැක්කාට පස්සේ තමයි කිව්වේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙසන් පෙර නොඇසු නොවිරු ධර්මයක් දැක්කන දැක් වෙන නොඇසි නොවිරු නෙවෙයි. ඒ ධර්මයේ දිහා නිවැරදි දෘෂ්ටියකින් බලන්න පුරුදු වෙනකන් මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයට මම බණ කියන්න ගියේ නැහැ කියලා. ඉතින් මේකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔක්කොම අපිට තේරෙන භාෂාවෙන් සරල කරලා කිව්වේ පරියංකේට යනකොට සූදානම් ශරීරය තමයි වැදගත් වෙන්නේ. මොන සූදානමකින්ද අපි යන්නේ? ඒ දේ පේනවා. කලබල බලන්න ගියොත් ඒ දෙකේ කලබල පැත්ත පේනවා. tempatකම් බලන්න ගියොත් ඒ දෙකේම tempat පැත්ත බලනවා. මේ දෙක සම්පූර්ණ දෙකක්. ඒ දෙක දිහා එකිනෙක දෙපැත්තෙන් දෙන කමෙන්ටරිස් දෙක එහෙම නැත්නම් අර්ථකථන දෙක සම්පූර්ණයෙන් වෙනස්. එකම සිද්ධියේ අපි බාර ගන්න පැත්තයි ප්‍රතික්ෂේප කරන පැත්තයි ගත්තාම බාර ගන්න පැත්ත නිසා ප්‍රතික්ෂේප කරන පැත්ත දැලිලා පොඩි වෙලා ڇප්ප වෙලා යනවා. ඒ පැත්ත දෘෂ්ටිකෝණය කරගත්තොත් අපි මෙතෙක් කල් පිළිගත්ත පැත්ත ڇප්ප වෙලා පොඩි වෙලා සුන්නත් දූලි වෙලා යනවා. ඉතින් අන්නේ දෙකේ මාරුවක් සිද්ධ වෙනවා යෝගාවචරයගේ විපස්සනාව ආරම්භ වෙන වෙලාවේදී. කැමැතිනම් උච්ඡේද දිට්ඨිය ගන්න පුළුවන්, කැමැතිනම් සස්සද් දිට්ඨිය ගන්න පුළුවන්, කැමැතිනම් හට ගන්නව බලන්න පුළුවන්, කැමැතිනම් විනාශ වෙනව බලන්න පුළුවන්. අන්නේ එතෙන්දී තමයි හුඟාක්ම භාවනාවේදී විශේෂම කය විකෘති තත්ත්ව වලටපත් වෙන්නේ බලාගෙන ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා වක්කාර ලක්ෂණ පහළ වෙනවා මේක සිද්ධියම දෙපැත්ත දකින්නකොට මේ ලෝකෙ නෙමෙයි Taman තුල ඉතින් අන්නේ මේ දර්ශනය දැකීම 1000ක් එක යුද්ධ කළ දිනකට වැඩි හොඳයි කියලා බුදුහාමුදුරු කියනවා ඉතින් ඒකටයි මේ ප්‍රකාශය ඉතින් ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනකොට අනික බණහනායටත් මේක පොඩි පණිවිඩයක් තියෙනවනේ අපි කොච්චර භාවනා කරත් වැඩක් නැහැ ඒකට බලාන ස්වභාවයක් තියෙනවා පෙරහුරුවක් සූදානම් ශරීරේ ඒක තමයි අප්‍රමාදේ කියලා බුදුරජාන් වහන්සේ ශීලුම ධර්ම අප්‍රමාද පදයට යට කෙරුවේ ඒක නිසා අනිත් දවසේ මේකට දැනගෙන යන්න මේ බලන පැත්තේ බලන දෘෂ්ටි කෝණේ හැටියට තමයි පේන රූපේ පේන්නේ ඒක කලින් තීන්දුව වෙලා ඉවරයි ඉතින් බලල සූදානම් යන එක නාගිය කල්තතු වෙන තීන්දුව වෙනුවට අලුතෙන් බලන්න පුදුම ගතියක් එනවා ඒක තමයි අපේ born again buddhism කියලා කියන්නේ නැවත උපදින්නේ වයි කියලා කියන්නේ එකම දේ තියා නැවත බලන්න පුළුවන් අන්න එහෙම බලන්න කියලා අපි යනවා ඊගාව කෙනාට
අමිනාංශ ලිඛිත ප්‍රශ්නයක් විනාඩි කීපයකට කලින් ලැබුණා මම ලිඛිත ප්‍රශ්න ඉස්සෙල්ලා අහලා වෙලාව තියෙන විදිහට වාචික වහන් ප්‍රශ්නයකට අවසර දෙන්නම් අවසරයි ස්වාමිනාංශ ගරුතර ස්වාමින්වහන්සේට අවසරයි දුරස්ත භාවනා වැඩසටහනට සම්බන්ධ වී දැන් වසරක් වුණා. උදේ පාන්දර පන්සිල්ගෙන ඉතිපිසෝ ගාථාව කරණීයමෙත්ත සූත්‍රය කියා භාවනාවට වැඩි වෙනවා. ස්වාමින්වහන්සේගේ උපදෙස් පරිදි ආනාපානේ හුස්ම හීන් වී ගියාට පසු සිතිවිලි අතරින් වරින් වර නැගෙන හුස්ම දිහා බැලීම සහ ආනාපානේ විපරිණාමයේ දිහා බැලුවා. අරයන්කේ පැයක් භාවනා කරනවා. මේ ලෙස සුමාන තුනක් පමණ ගත වුණා. උදේම පිබිද ඇඳෙන් නැගිටින්නේ නැතිව දැසවසාගෙන හේමේ අතර පෙරලි පෙරලි සිටි අවස්ථාවවලදී දකුණු පැත්තේ නළල තුලින් අරුවලේ කාර් එකක ලයිට් එළියක් බඳු එළියක්ද තව දිනක ලොකු ආලෝකයක්ද තව දිනක කකුලේ ලොකු ජර්ක් එකක්ද වැනි අත්දැකීම් ඇති වුණා. මේවා සිදු වුණේ භාවනාවට පෙරයි. සමහර දිනවල භාවනාවට ලොකු ආශාවක් ඇති වෙනවා. සමහර විට කම්මැලි හිතෙනවා. පසුගිය දින දෙකෙහිම භාවනාවේදී හිස කඩාවැටීම සිදු වුණා. මින් එක් දිනක නොනවත්තා හිස කඩාවැටීම සිද්ධ වුණා. ඉන්දගේ නැති බව විශ්වාසයි. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට මහත් යටහත් පහත් උපදෙස් ආයාචන කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔච්චර මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් දිනකට ප්‍රධාන බාධාවක් නැත්තම් ඒකට දිගට අනුග්‍රහ කරන්න එතකොට ඕක සිද්ධ වෙනවා. ඔය ආශේවනය කරපු දේ භාවනා කෘත්‍ය සිද්ධ වෙනවා. නිසා දැන්ට කරගෙන යන්න බාධා නැත්තම් දිගට කරගෙන යන්න බාධාවත් තියෙනවා නම් එකම බාධා වෙන්නේ කම්මැලිකම තමයි. ඉතින් එතකොට තමයි සද්ධාව අභියෝගයට ලක් වෙන්නේ. සද්ධාව තියෙනවා කියලා දැනගන්න වෙන්නේ. ඔය සාමාන්‍ය සද්ධාවෙන් ඔය වැඩේ කරන්න බෑ. ඔතෙන් විශේෂ සද්ධාවක් ඕනේ. මේක භාවනාවේම හදාගත්ත උත්තරයක් භාවනාවේ හදාගත්ත ආශිර්වාදයක් භාවනාවට හම්බෙච්ච තෑග්ගක් මේකත් එක්ක ඉදිරියට යන්න ඕනේ නැත්නම් ඔය උත්තර හදාගන්න ලබාගත්ත තෑග්ග කරදරයට බාරගත්ත වෙනවා එතකොට අපි කියනවාට සද්ධාව නැහැ කියලා මූලික සද්ධාව තිබුණාට මේ සද්ධාව නැහැ මේ කියන ඕකප්පන සද්ධාව සඳහා මේ පග්ගහිත විරිය සඳහා සුපතිත්තේ සතියක් ඇතකර ගැනීම සඳහා ආරාධනාවක් ලැබිලා තියෙන්නේ හොඳ සූදානමකින් මම උපයාගත් දෙයක් කියන ධනාත්මක චින්තනයේ නිතිපතා දිගට වැඩ කරන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස මේ දැන් තව ලිඛිත ප්‍රශ්නයක් ලැබුණා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ චැට් ඒරියාකට මට එවලා තිබුණා ඉංග්‍රීසියෙන් තියෙන මම ඒ විදිහටම කියන්නම්. ස්වාමීන් වහන්ස this is a common situation facing and seek your advice on this to handle the situation in a better way. After facing a situation with another person with uncomfortable or not wanted conversation, somehow ended with a disheartened feeling. Later, recalling it and repenting why I didn't just ignore or walk away from that conversation. Then, planning not to repeat or stay in a situation like that. Why not getting mindfulness before these situations arise? Why tangling in these situations over and over again? Irwan Sarnai.
So you don't have a choice. You can't avoid or you can't go into that. But now you can see, you can observe it and be prepared. That is much appreciated. But don't expect them to happen, or don't expect to successfully face it. That it is something happening. At that time only you are learning. Without these mishaps, without this rugged world path, there is no learning. There is no self-experience. So therefore, just face it. Don't consider it as a bad omen or bad luck. Just face it. You have enough potential. Whether it's a conducive situation or disturbing situation, just face it. Don't think that you went into the situation. Don't think that you can avoid the situation. For the moment, it is not. Just you have to be. You have to be with the situation. And then you will learn the art through situation, not by avoiding it, not by expecting them. So you are in a, just basically you are in a battlefront. So you have to face the enemy. So you are facing, do with your own confidence. Don't expect anyone to come and help you. Don't expect these adverse situations not to happen. That we call escapism. Just continue with the same zest, same moral.
Swaminathan sa velawa nan dan pa velawen sikuradu de hata marne velawa pa baage nan yuwa swaminathan sa surangani prashnayak ganna balaagena innawa
man hitanne dan apita katti ekathula innawa mehe weda walata eka nisa api passara daama oka igawa sumanata balamu ne
හොඳයි ස්වාමීනාස වන්දනා කරන වෙලාවක් තියෙනවද අද?
මං කෙරුවත් පුළුවන්. නැත්තම් මං අපේ කුසලට බාර දීලා යනවා.
හොඳයි ස්වාමීනාස මං කරන්නම් එනං. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
මයා කතං පුඤ්ඤං ස්වාමීනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
ස්වාමීනා කතං පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
ඕකාස ద్వారත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත්විත්වා
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ
සුවපත්විත්වා
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේය සමිච්ඡතු
ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිදුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං
බුද්ධ පුත්තං නමාමහං සුපත්ත්‍යෝ අපි ධම්මකුසල හාමුදුරන්ට ආර්දනා කරනවා ඉතින් මෙතෙන් සිටන් මේ කටයුත්ත කරගෙන යන්න දී
කියලා ස්වාමීනාංශ ආර්දනා කරන්න සාදු 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 ගෞරවණීය ධම්මකුසල ස්වාමීනාංශගේ දෙපා නමද ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි අදත් අපි ධර්ම දේශනාවක් සමග එකතු වෙලා ඉන්නේ. එතකොට අපි දැන් සති දෙක තුනක් තිස්සේ යම්කිසි එක් සූත්‍ර දේශනාවක් දිගේ ඉදිරියට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගමනේ තව සලකුණක් තව සම්දිස්ථානයක් තමයි අද යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රේ හොඳ දිශාවකට තමයි දැන් අපි මේ ටික ලං වෙන්නේ. හොඳ වටිනා ධර්ම කරුණු ටිකක් අපිට එකතු කරගන්න පුළුවන් දිශාවකට තමයි මේ ලං වෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ යමුවක් ගන්න ආරම්භයක් ගන්න මම පොඩි සෙන් කතාවක් කියලා පටන් ගන්න කැමතියි. එතකොට මේ සෙන් ආරණ්‍යයක යම් කිසි ඉඳපු ආචාර්යවරයෙක් ගාවට යම් පුරුෂයෙක් ආවා, යම් තැනැත්තෙක් ආවා. තැනැත්තෙක් ඇවිල්ලා මේ ගුරුතුමාගෙන් අහනවා, මේ ගුරුතුමනි, මේ මේ මේකේ මේ ආරණ්‍යේ නැද්ද දොරවල්? මේ ආරණ්‍යේ නැද්ද ගේට්ටු? මේ ආරණ්‍යේ නැද්ද තාප්ප? කියලා විමසා සිටිනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා, මේ ආරණ්‍යේ මෙහෙම තාප්ප ගේට්ටු කියලා જાතියක් නැහැ. එතකොට අර නිස්සාරණවනේ නම් දැන් ඔන්න ෆ්‍රන්ට් ඔෆිස් එකක් තියෙනවා, තාප්පයක් තියෙනවා, කැලෑව තියෙනවා. එහෙම එකක් නැද්ද කියලා තමයි මේ අහන්නේ. එතකොට මේ හාමුදුරුවෝ කියනවා, එහෙම එකක් නැහැ. ඊළඟට මේ ආපු ශිෂ්‍ය අහනවා, මම මේ මෙහෙම මේ ඔබ වහන්සේගේ ගෝලයෙක් වෙන්න ආපු කෙනෙක්. එතකොට මේ මට තව තොරතුරු ටිකක් දැනගන්න ඕනේ, මට තව විමසන දේවල් ටිකක් තියෙනවා. ඉතින් මෙහෙම දැන් තාප්ප ගේට්ටු නැහැනේ. එතකොට කරදරකාරයෝ එහෙම එන්නේ නැද්ද ඔබ වහන්සේලාව හම්බ වෙන්න? කරදරකාරයෝ එහෙම ඇවිල්ලා නිකන් නොයෙකුත් අනම් මනම් වැඩ නැති ප්‍රශ්න විමසන්නේ නැද්ද කියලා අහනවා. එතකොට මේ හාමුදුරුවනේ එහෙම කට්ටියත් එනවා. එහෙම කට්ටියත් එනවා. අපි ඒගොල්ලෝ අහාම නිශ්ශබ්ද වෙනවා. අපි මුකුත් පිළිතුරක් නොදී ඉන්නවා. එතකොට මේ ඒගොල්ලෝ ඉබේම නික්මිලා යනවා. නික්මිලා යනවා. එතකොට මේ මෝඩයෝ එහෙම આવොත් මොකද කරන්නේ? මෝඩයෝ එහෙම ඇවිල්ලා මේ විදිහට කරදරයක් කරන්න පෙළඹෙන්නේ නැද්ද? මෝඩයෝ ඇවිල්ලා කරදර කරන්න ගියාම මොකද කරන්නේ කියලා ඔන්න තුන්වෙනුව තව ප්‍රශ්නයක් අහනවා. එතකොට එහෙම ඇහුවාම මේ හාමුදුරු මුකුත් කියන්නේ නැහැ. මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ දෙවනි පාරත් මේ ප්‍රශ්නේම අහනවා. දෙවනි පාරත් අහනවා මේ විදිහට, මේ දැන් මේ මොඩේ වගේ ඇවිල්ලා ප්‍රශ්න කරන්න ගත්තොත් එතකොට මේ කොහොමද? එතකොටත් ඒ විදිහට නිශ්ශබ්ද වෙන වෙලා ඉන්න එකම හරියනවද කියලා ඔන්න නැවතත් අහනවා. දෙවනි පාරත් ඉතින් හද්ද නැතු නිකන්. තුන්වෙනි පාරත් අහනවා. තුන්වෙනි පාරත් අහලා උත්තරය ලැබුණ නැති වුනහම මේ තැනත්ත පිට වෙලා යන්න යනවා. එතකොට අර හාමුදුරුව හිමීට තමුන්ටම කියා ගන්නවා, ඒක හැම වෙලේම වැඩ කරන දෙයක්. අපේ මේ ක්‍රමය හැම වෙලේම ප්‍රයෝජනවත් වෙන, හැම වෙලේම ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයක් කියලා තමුන්ටම කියා ගන්නවා. ඔන්න ඔය විදිහේ කතාවක් අහන්න ලැබිලා තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ දෙයක් එක්ක හරි හරියට ගැළපිලා එනවා අපේ අද දේශනාවේ තියෙන කොටස. එතකොට දැන් අපිට මතකයි අර සමිද්ධි හාමුදුරුව එක්ක යම් කිසි පැටලවිල්ලක් ඇති කරගෙන මේ දේවතාවෙක් මේ යන කතන්දරයක් තමයි තියෙන්නේ. එතකොට දැන් ඒ නඩුව බුදුහාමුදුරුව ගාවටත් ගිහිල්ලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට දේවතාවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා, මේ දේවතාවා මෙතන ඇවිල්ලා ඉන්න ඕනේ පොතේ හැටියට කියලා සමිද්ධි හාමුදුරුව ගිහිල්ලා කියනවා. එතකොට දේවතාවත් කියනවා, හරි හරි මම ඇවිල්ලා ඉන්නේ ස්වාමීන් වහන්ස, ඔබ මං වෙනුවෙන් ප්‍රශ්න අහන්න කියලා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරු වශයෙන් දීපු ගාථාව අපි එදා දේශනාව පුරාවට පැහැදිලි කරගන්න උත්සාහයක් ගත්තා. ඇතරම් බොහොම බරපතල විදිහේ පිළිතුරක් මේ ධර්මයේ දෙන්න පුළුවන් අමුතුම විදිහේ පැහැදිලි කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ලබා දෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දැන් මේ දෙවිය අහන ප්‍රශ්නේ මොකද්ද? ඇහුවේ මොකද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අහන්නේ මෙන්න මේ කාමයන් කියන ඒවා කාලිකයි, මේ ධර්මයේ කියන එක සංදිට්ඨිකයි කියලා. මේ විදියට කියන්නේ කොහොමද? එහෙම කොහොමද වෙන්නේ? මේ කාමයන් නම් අදාළ විඳින්න පුළුවන් දේවල්, මේ ධර්මයේ කියන්නේ ප්‍රතිඵල ලබා දෙන්න ගොඩක් කල්යන දේවල් කියලානේ මෙයාගේ තර්කෙ තියුනේ. ඒතර ওই විදිහේ ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර පොඩ්ඩක් මතක් කරලා ගත්තොත්, එදා අපි සඳහන් කරපු ඒ ගාථාව පොඩ්ඩක් මතක් කරලා ගත්තොත් කියනවා, අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මින් පරිට්ඨිතා අක්කේයං අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අක්කේයං ච පරිඤ්ඤාය අක්ඛාතාරං නමඤ්ඤති තං හිතස නොහෝතිති යේන නං වජ්ජානතස්සති. එතකොට අන්න ඒ විදිහේ පිළිතුරක් ලබා දෙන්නේ. එතකොට අක්කේය කියන වචනේ අපි යම් යම් විදිහට පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරා. මේ නම් කළ කියව යුත දේ කිව යුත්ත වගේ අර්ථයක් තමයි එන්නේ කියලා. එතකොට ඒ විදිහට කියනවා මේ සත්‍යය කිව යුත්ත කියන දෙයක්, නම් කළ කිව යුත්ත කියන දෙයක් මත පදනම් වෙලා ඉන්නවා. ඒ නම් කළ කිව යුත්ත මතම පිහිටලා ඉන්නවා. එතකොට මේ නම් කළ කිව යුත්ත පිරිසිඳ නොදැනීම නිසා, හරියාකාරව නොදැනීම නිසා අන්න මාරයාගේ බැම්මට, මාරයාගේ ග්‍රහණයට අසු වෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් මෙන්න මේ නම් කළ කිව යුතු දේ හරියට දැනගත්තොත, ඒක පිළිබඳ හරියාකාර අවබෝධයක් ලබා ගත්තොත් අන්න ඒගොල්ලොන්ට කියන්නා කියලා හැඟීමක්වත් එන්නේ නැහැ. මම කියනවා කියලා හැඟීමක්වත් එන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලෝ ගැන කෙනෙක් කතා කරනවා නම් අන්න ඒ කතාවට මාතෘකාවක් ඉතුරු වෙන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහේ පිළිතුරක් තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. එතකොට නිකන් බොහොම බරපතල, බොහොම ගැඹුරු පිළිතුරක් ලබා දෙනවා. ඉතින් මේ පිළිතුර ලබා දීලා බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාගෙන් අහනවා, සචේ විජානාසි වදෙය්‍ය යක්ක. අහන්නේ මොකද්ද මේ යකෝ මේ කියපු දේ තේරෙනවද කියලා තමයි අහන්නේ. තේරෙනවද යකෝ කියලා තමයි අහන්නේ. එතකොට අර විදිහේ ප්‍රශ්නයකට මේ විදිහේ මහා ගැඹුරු උත්තරයක් දීලා මේ යකාගෙන් අහනවා, තේරෙනවද යකෝ කියලා. එතකොට මේ යකා කියනවා, අනේ භාග්‍යවතුන් වහන්සේ මට ඔය ඔච්චර බරපතල විදිහට කියපු ඕක තේරෙන්නේ නැහැ. ඉතින් මට තව ටිකක් සරල කළා, තව ටිකක් පහසු කළා මේක කියලා දෙන්න කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ඊටත් වැඩිය බරපතල ගාථාවක් දෙවනුව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දෙවනුව ඒ ගාථාව ප්‍රකාශ කරලා අහනවා නැවතත්, තේරෙනවද යකෝ කියලා. සචේ විජානාසි වදෙය්‍ය යක්ක. යක්ෂය ඔබට තේරෙනවද කියලා තමයි මේ අහන්නේ. එතකොට දෙවනුවත් මේ යක්ෂයා කියනවා, මේ දේවතාවා කියනවා, භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු විදිහට ප්‍රකාශ කරපු එක මට තේරෙන්නේ නැහැ. මට මේක තව ටිකක් සරල කරලා කියලා දෙන්න කියලා කිව්වහම තුන්වෙනුව කියනවා ඊටත් වැඩිය බරපතල ගාතාවක්. ඊටත් වැඩිය ගැඹුරු ගාතාවක්. ඒ කියලත් අහනවා, තේරෙනවද යකෝ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු විදිහට තමයි මෙතන මේ කාඩ්ස් ප්ලේ කරන්නේ. එතකොට දැන් අපි එදා පළවෙනියට කියපු ගාථා විතර ඉදිරියෙන් තියාගත්තේ. ඉතුරු ගාථා දෙක අපි පස්සට බලමු. කරගන්න පුළුවන් වෙයිද, පැහැදිලි කරගන්න ශක්තියක් තියේද කියලා. කොහොම හරි ওই ක්‍රමයට තමයි පිළිතුරු දෙන්නේ. මොකද්ද අහන ප්‍රශ්නේ තම පිළිතුරක් මෙතන දෙනවද කියලත් ගැටලුවක් තියෙනවා. දැන් මෙතන අහන්නේ එක ප්‍රශ්නයක්, දෙන පිළිතුර අමුතුම විදිහ පිළිතුරක් දෙන්නේ. එතකොට යන්නේ කොහෙද, මල්ලේ පොල් වගේ පිළිතුරක් තමයි දෙන්නේ. ඊළඟට එකක් තේරෙන්නේ නැහැ කොහම, ඊට වැඩි ගැඹුරු එකක් කියනවා. ඒකත් තේරෙන්නේ නැහැ කොහම, තවත් ගැඹුරු එකක් කියනවා. එතකොට මේ යකාව නිකන් අමුතු විදිහක කැරකිල්ලකට බුදුරජාණන් වහන්සේ ලක් කරනවා. ඉතින් හොඳ ඔය වගේ අවස්ථාවල තමයි අපිට මේ ධර්මයේ පිළිබඳ අපිට නොපෙනෙන පැති මතු කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මේ අහන ප්‍රශ්නෙටමද මේ පිළිතුර දෙන්නේ. ඊළඟට මේ යකාට තේරුම් කරන්නද මේ පිළිතුර දෙන්නේ කියලා පොඩ්ඩක් අපිට කල්පනා කරලා බැලුවොත් අන්න ඔය විදිහේ ගැටලුවක් මතුවෙන්න පුළුවනි. ඉතින් ඔය එක සිදුවීමක්. ඔය සිදුවීම, ඔය සූත්‍රයේ තියෙන සිදුවීම. ඒ වගේම තව තැනක තියෙනවා මෙන්න මේ වගේම අවස්ථාවක්. මොකද එතන මදුපුණ්ඩික සූත්‍රය තමයි සඳහන් වෙන්නේ. මේ දණ්ඩපාණි කියන ශාක්‍යෙක්, ඒ කියන්නේ මොකක් හරි මේ හැරමිට්ටක් අතින් ගත්ත ශාක්‍යෙක්, බුදුරජාණන් වහන්සේ කොහේ හරි තැනක ගහක් මුල වැඩ වෙසෙනකොට අන්න මේ ශාක්‍යයා පොඩ්ඩක් නිකන් අර ඇවිදින්න යනවනේ, නිකන් එක්සර්සයිස් එකට. ඉතින් ඒ ඇවිදින්න යන ගමන් මේ නිකන් යමින් එමින් ගමන් දකිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. ඉතින් මුකුත් වන්දනාමානයක් එහෙම මුකුත් නැහැ. ඉතින් පොඩ්ඩක් ආගිය තොරතුරු කතා කළා. අර හැරමිට්ටට එළඹිලා ඉඳගෙනම, හැරමිට්ටට බර දීලා ඉඳගෙනම අහනවා, මේ මහන ඔබගේ වාදය කුමක්ද, ඔබ මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේකින් විමසා සිටිනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අමුතුම විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. බොහෝම දීර්ඝ, බොහෝම ගැඹුරු විදිහේ පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද, යම්බඳු වාදයක් තුලින්, යම්කිසි වාදයක් තුලින් දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ ලෝකේ, මේ මහාන බඹුනුන්, ශ්‍රමණයන් සහිත මේ ලෝකේ කිසිවෙක් හා වාද නොකරයිද, ඒ වගේම කාමයන්ගේ නිවත්ව, ඊළඟට කුකුස් සැක සංකා පහ කර සිටින ඒ මහානගේ, ඒ බ්‍රාහ්මණයාගේ ඇතුළට සංඥාවන් අනුසය වශයෙන් බැස නොගනීද, අන්නේ ඒ වගේ වාදයක් මම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තට පිළිතුරක් ලබා දෙනවා. ඒතර ඔහොම කිව්වහමත් මේ පිළිතුර අහපු මේ ශාක්‍ය ඔළුව වනලා නලල රැලි කළා, දිවත් පොඩ්ඩක් හපාගෙන පොඩ්ඩක් කල්පනා කරලා නික්මිලා ගියා කියලා සඳහන් කරනවා. එතකොට මේ අන්න ප්‍රශ්නෙට දීපු උත්තරේ. එතකොට මේ කොහෙවත් යන ගමන් නිකන් අර නිකන් හම්බුණාට වගේ දැක්කට වගේ ප්‍රශ්නයක් අහනවා. ඇහුවාම කියනවා හරි මමත්වාදයක් කියනවා. මමත්වාදයක් කියන මොන වගේ වාදයක්ද? අන්න මේ බ්‍රහ්මයෝ ඉන්නවා, දෙවි මාරයෝ ඉන්නවා, දෙවිවරු ඉන්නවා, ඊට පස්සේ මේ මහාන බඹුණන් ඉන්නවා, මේ මිනිස්සුයෝ ඉන්නවා, මෙන්න මේ කිසිවෙක් සමග වාද නොකරයිද? අන්න ඒ වගේ වාදයක් කියනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් අන්න කාමයන්ගෙන් ඉවත්ව සැක සංකා දුරු කළා යම් කිසි විදියක මේ ඒ පුද්ගලයාගේ තුල සංඥාව නනුසේ වශයෙන් බැසගෙන නොතියේද? අන්න ඒ බඳු මාදයක් මම කියනවා කියලා කියනවා. එතකොට ඔහොම පිළිතුරක් ඇහුවාම ඉතින් නලර රැලි කළා, දිව විකාගෙන ඔළුව පොඩ්ඩක් හේට මේට වනලා යනවා ඇරෙන්න. වෙන ඉතින් කරන්න දෙයක්වත් නැහැ. වෙන කරන්න දෙයක්වත් නැහැ. එතකොට මොකද්ද මේ අපිට පෙන්නලා දෙන්න හදන කතාව කියලා පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න බලමු. ඇත්තටම මේ ධර්මය පැහැදිලි කරන්න ඔය අහන අහන ප්‍රශ්නවලට උත්තර දීලා ඉවර කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එක පැත්තක් එහෙම දෙයක් තියෙනවා. ඊළඟ මේ ප්‍රශ්න අහන කට්ටිය අහන්නේ මොන වගේ උනන්දුවකින්ද, මොන වගේ අදහසකින්ද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් ඇත්තටම මේ දැනගන්න මහන නෙමෙයි. ඔය නිකන් ඔය ඇවිදගෙන යන ගම, ව්‍යායාමයට යන ගම පොඩ්ඩක් නිකන් ආ ප්‍රශ්නයක් අහන්න හම්බුනාම අහන ගතියකුත් තියෙනවා. ඊට පස්සේ අර විදියට ඇහුවට පිළිතුරු දුන්නට තේරෙන්නේ නැති ගතියකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙක අතර අරගලයක් තමයි ඔය ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඇහුවට තේරෙන්නේත් නැහැ. ඊළඟට අහන්නෙත් නිකන් මේ දැනගන්න උමනාට වැඩි වෙන වෙන දේවල් සඳහා කියන ගැටලුවක් තියෙනවා. එතකොට මේ බුදුවරයෙක් ඉදිරියට පවා ගිහිල්ලා මෙන්න මේ විදියට නිකන් ආවට ගියාට ප්‍රශ්න අහනවා. ආවට ගියාට ප්‍රශ්න අහනවා. අපි දැන් අහලා තියෙනවා දැන් අර උපක ඒ පරිබ්‍රාජකය ඒ අවස්ථාවේදී මේ පස්වග මහණුන් හොයාගෙන යන අවස්ථාවේදී මෙන්න බුදුරජාණන් වහන්සේව දැකලා යම් කිසි පැහැදීමක් ඇති වෙලා එන්න පුළුවනි. මොකක්ද ඇහුවා මේ ඔබ මෙහෙම බොහොම ප්‍රසන්න ඉන්ද්‍රියන් සහිත කෙනෙක්, ඔබ දැක්කහම හරියට අපි පැහැදෙනවා, මෙන්න මේ ඔබ කාගෙනම් ශිෂ්‍යෙක්ද, කාගේ මතවාදයක්ද ඔබ ප්‍රකාශ කරන්න කියලා විමසා සිටියා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ අර මුල්ම ධර්ම දේශනාවක් විදිහට ප්‍රකාශ වුණා වගේ ඔන්න කියනවා මේ මම මේ විදිහට තනියම මේ ධර්මය හොයාගත්ත කෙනෙක්, මම මේ විදිහට දහම් බෙරේ හඬවන්න මෙන්න මේ ඉසිපතනෙට ගමන් කරනවා. ඔහොම කියලා තමුන් ගැන යම්කිසි විස්තරයක් කියනවා. එතකොට මේ උපක කියනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අන්න නික්මිලා යනවා, ඉවත් වෙලා යනවා. එතකොට ඔන්න ඔය දෙක දෙපැත්ත අතර අරගලයක් තමයි අපි මේ අත්දකින්නේ. එතකොට එක්තරා අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යම්කිසි පුද්ගලයෝ පිරිසක් ධර්මය අහනවා, ධර්ම දේශනාවකට සවන් දෙනවා. එතකොට ආනන්ද හාමුදුර ළඟ ඉන්නවා. ඉතින් මේ පස් දෙනා එක එක විදිහට තමයි මේ බණ අහන්නේ. එතකොට එක්කෙනෙක් පොළව හාර හාර බණ අහනවා, තව කෙනෙක් නිදි, තව කෙනෙක් ගහස දිහා බලාගෙන, තව කෙනෙක් ගහක අත්තක් හොල හොල ඉන්නවා. අන්න අන්තිමයා විතරක් උනන්දුවෙන් බණ අහනවා. බුදුරජාණන් වහන්සේ කිසිම ගැටලුවක් නැතුව ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ආනන්ද හාමුදුරුවන්ට මේක බලාගෙන ඉන්න බෑ. ආනන්ද හාමුදුරුවන්ගේ බඩපපුව දානවා. ආනන්ද හාමුදුරුවන් භාග්‍යවතුන් වහන්සේ බලන්න මේ බුදුන් ඉදිරියට ඇවිල්ලා මේ විදිහට ධර්මයක් අහනවා. නමුත් මේගොල්ලෝ මේ බණ අහන එක නෙමෙයිනේ කරන්නේ, බණ අහන වෙනුවට වෙන වෙන දේවල් නෙමෙයි කරන්නේ කියලා ඊමසා සිටිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද මේ කට්ටිය කවුද කියලා දන්නවද කියලා ඊමසා සිටිනවා. එතකොට කියන කවුද ඒ මොකද මම දන්නේ කවුද මේ කට්ටිය. එතකොට කියනවා අර බුදියගෙන ඉන්න එක අවුරුදු ආත්ම 500ක්ම සර්පේක් විදියට ඉපදිලා ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ පුරුද්දට තමයි ඔය බුදියගෙන ඉන්නේ. ඊළඟට අර ගහගත්තක් හොල හොල ඉන්න එක ආත්ම 500ක්ම වඳුරෙක් විදියට ඉපදිලා ඇවිල්ලා තමයි ඔය අන්තං මනුස්ස උප්පත්තියක් ලැබලා තියෙන්නේ. එතකොට අන්න ඒ පුරුද්දට තමයි ඔක කරන්නේ. අර පොළව හාර හාර ඉන්න එක ආත්ම 500ක්ම ගැඩවිලෙක් වෙලා පොළව හාර හාර ඉඳලා පුරුදු වෙලා අර අහස දිහා බලාගෙන ඉන්න එක ආත්ම 500ක්ම නැකත්කාරයෙක් වෙලා අහස දිහාම බලාගෙන ඉඳලා පුරුද්ද තමයි වෙතින්. අන්න අර බණ අහන උනන්දුවෙන් බණ අහන පුද්ගලයා විතරක් යම් කිසි විදියක මෙන්න මේ ආත්ම 500ක් පුරාවට මෙන්න මේ බ්‍රාහ්මණු කුලයක ඉපදිලා පොතපත හදාරලා මෙන්න මේ සත්‍ය හොයාගෙන ගියපු කෙනෙක් කියලා සඳහන් කරනවා. එතකොට මේ බණපදයක් අහන එකේ වටිනාකම කොහොම කොයි කාලෙක තීරණය වෙච්ච දෙයක්ද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න උත්සාහ ගන්නවා ඒ අවස්ථාවේදී. මෙන්න මේ අහන්න අපි යොමු වෙනවද, ඒ විදිහ දෙයක් අහගෙන ඉන්න අපිට ශක්තියක් තියෙනවද කියන දේ තමයි මේ පෙන්නුම් කරන්නේ. ඊළඟට දැන් ප්‍රශ්න අහන්නේ මොන අර්ථෙන්ද කියලා බැලුවොත් දැනගැනීමේම අර්ථෙන් නෙමෙයි. දැන් කාලේ ගත්තොත් ගොඩක් වෙලාවට මේ දේවල් ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් සමීදි කියන වචනේ ගිහිල්ලා ගැහුවොත් ඔය අන්තර්ජාලේ අන්න සූත්‍ර ඒ සර්ච් එන්ජින් එකක ඔන්න සමීදි හාමුදුරුවෝ ගැන ආගේ මොළගිය තැන් ඔක්කොම සූත්‍ර පිටකේ විතරන්නේ විනය පිටකේ අභිධර්ම පිටකේ ඔන්න සමීදි කියන නම තියෙනවනම් ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. එතකොට මේ තොරතුරු වල කිසි අඩුපාඩුවක් නැහැ. අවශ්‍ය කෙනාට තොරතුරු ඕන තරම් හොයාගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. නමුත් මේ තොරතුරු වලින් අපි කරන්නේ මොකද්ද කියන එක තමයි මෙතන ගැටලුව තියෙන්නේ. මේ තොරතුරු හොයාගෙන කොයි විදිහේ දෙයක්ද අපි සිද්ධ කරන්නේ, කොයි විදිහේ ප්‍රයෝජනයකටද අපි ගන්නෙ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න අහන අහන බලියට උත්තර දුන්න කියලා ප්‍රශ්න අහන මනුස්සයට වැඩකුත් නැහැ, උත්තර දෙන මනුස්සයට වැඩකුත් නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් ප්‍රශ්නේම කන පිට හරවල පොඩ්ඩක් පෙන්නුම් කරන්න උත්සාහයක් ගන්නවා. අන්න අර දණ්ඩපාණි චාක්‍යයට පෙන්නවා වගේ, එහෙම නැත්නම් මේ යක්ෂයාට පෙන්නවා වගේ පොඩ්ඩක් ප්‍රශ්නේම කන පිට හරවල ඒකගේම ඔළුවේ තියෙනවා. අන්න මේ ප්‍රතිපදාවක් පිළිබඳ තමන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් මේ විදිහට භාවනා අත්දැකීමක් ගැන මම මේ විදිහට පුරුදු කරනකොට මේ විදිහ දෙයක් මට සිද්ධ වුණා කියලා ඉදිරිපත් කරනවා නම් අන්න ඒක යම් කිසි විදිහක සාකච්ඡා කිරීමේ වටිනාකමක් තියෙනවා. ඒ විදිහ වටිනාකමක් දෙන්න වටිනවා ඒ වගේ ප්‍රශ්නයකට. ඉතින් ඒවා අපි පුළුවන් විදිහට අරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න උත්සාහ ගන්න. ඒකත් වැඩිහිටියන්ට වැඩියන්න පොඩි දරුවන්ගේ ඒ අත්දැකීම තුළ උනත් ප්‍රශ්න තියෙනවා අඩුයි. ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම වුණා, හිත ඇවිස්සුණා, මට සද්දවලට හිත ගියා, අරේ ගියා, මෙහෙ ගියා, ඇඟ රිදුණා, ඇස් දෙක ඇරලා බැලුවා. ඔය ඔක්කොම තියෙනවා. නමුත් ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඉදිරියට ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් වැඩිහිටියෙක් ගත්තොත් අන්න මේක වුණා, මෙහෙම කොහොමද කරන්නේ, අරේම වුණා, අරේම කොහොමද කරන්නේ, ඇස් දෙක ඇරුණා, දැන් මොකද කරන්නේ, ඔන්න ප්‍රශ්න වෙලාක් ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න ප්‍රශ්න සහ පිළිතුරු අතර තියෙන ආරවුලක් යම් කිසි විදිහක ගැටුමක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේවට පිළිතුරු දීලා අහවර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට පිළිතුරු දුන්නට මේ කියන එක තේරෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ දෙක අතර යන බැලන්ස් එකක් අපි විසින් හොයාගත යුතුයි. අපි විසින් හොයාගත යුතුයි. ඉතින් අර යම් කිසි විදියක උසුළු විසුළු කතාවක ඒ දවස්වල සඳහන් වෙනවා. මොකද මේ බලුවාලිගේ උන්න පුරුකේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ. ටික දෙනෙක් එහෙම නෑ, ගොඩ දෙනෙක් එහෙමමයි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්නෝම දෙයක් තියෙනවා. එතකොට මේ බලුවාලිගේ කොච්චර කෙලින් කරන්න හැදුවත් හරි අමාරුයි. එහෙම කෙලින් වෙන දෙයක් නෙමේ තියෙන්නේ. එතකොට අපිට කෙනෙක් දකින්නට ලැබෙනවා සමහර විට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මගේ දැන් ඔය පහුගිය දවස්වල ගිහි මහත්තුරු දෙතුන් දෙනෙක් ඉඳියා. එතකොට කියනවා මගේ මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් මට අනුකම්පාවෙන් කියලා දෙන්න. දැන් මේ ආපුම කාලේ කියන්නේ. එතකොට ඔබ වහන්සේ එක්ක නිතර ගනුදෙනු වෙනවනේ. එතකොට ටොක්කක් කැනලා හරි කියලා දෙන්න ස්වාමීන් වහන්ස කියලා බොහෝම කැමැත්තෙන් පැවරුමක් කරනවා. ඉතින් ඔය පැවරුම කරාට මොකද? ඕක අපි යම් කිසි විදියක නිහඬභාවයේ නිවසුවට මොකද? ඔයගේ පැවරුමකත් තියෙනවා යම් අර්ථයක්. එකක් තමයි මේ මුල් කාලේ මේ විදිහේ අහිංසක බවක් තියුණාට ටික දවසක් යනකොට මේ විදිහේ දෙයකට පෙන්වීමක් සිද්ධ කරොත් ඒ දේ ඉවසන්න මේ තැනත්ත සුදුසුද කියන ප්‍රශ්නයක් මතුවලා එනවා. ඉතින් ආපු කාලේ නම් ඇත්තටම පැවරුම් සිද්ධ කරනවා. නමුත් ඕවා නිකන් මේ කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කළාට එච්චර ගණන් ගත යුතු දේවල් නෙමෙයි. කාලෙත් එක්ක අන්න බලාගෙන ඉඳියොත් කල් ගත වෙනකොට බලා ඉඳියොත් ඇත්තටම තේරුම් ගන්න පුළුවනි අන්න මේ තැනැත්තාගේ ඇත්තටම මේ වගේ දෙයක් පිළිගන්න පුළුවන් අහිංසක බවක් ඒ විදිහේ ප්‍රකාශයක් කරොත් ඒක නිහතමානීව පිළිගන්න ගතියක් තියනවද කියන දේ අන්න කාලෙත් එක්ක තීරණය කරගන්න පුළුවන් කාලෙත් එක්ක තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඕක ගැන හිතලා වෙන්න ඕනේ. ලොකු ස්වාමීන් වහන්සේ සමහර විට කියන මොකද්ද අන්න තෑග්ගක් දෙනවට වැඩිය උතුම් තෑග්ග බාරගන්න එක. අපි හිතනවා මේ තෑග්ග දෙන එක තමයි වැඩි. මම ලොකු තෑග්ගක් දෙනවා මේකේ වටිනකම කියලා නිම කරන්න බෑ. මම මේ ධර්මමය තෑග්ගක් තමයි ලබා දෙන්නේ කියලා අපි හිතනවා. ඒතර අපි හිතනවා මේ තෑග්ග දෙන කෙනා තමයි වැඩිය වටින පුද්ගලයා කියලා. නමුත් ඇත්තටම ඒ තෑග්ග ලබන කෙනා ඒ තෑග්ග බාරගන්න සූදානමක් නැත්තම් ඒක ඒ තෑග්ග ඒ තැනත්තට සුදුසු දෙයක් නෙමෙයි නම් අන්න ඒ තෑග්ග දෙන එකේ වටිනකම ගිලිහිලා යනවා. ඒතර ඇත්තටම අර පුද්ගලයා යම් කිසි විදිහක සූදානම් වෙන්න ඕනේ මේ තෑග්ග බාරගන්න. එහෙම නැතුව අඩුපාඩු පෙන්නම් කරන්න ගියා කියලා බොහෝ වෙලාවට ඉතින් ආරවුලක් ගැටලුවක් ද්වේෂයක් තමයි ඇති වෙන්නේ. අනේ විදිහේ චරිත ලක්ෂණයක් චරිත ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. එතකොට අර විදිහේ අපි හිතමු ඒ තෑග්ග බාරගන්න ස්වභාවයක් බොහොම කලාතුරකින් හරියට නිකන් අර චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් වගේ බොහොම කලාතුරකින් ඉදිරිපත් වෙන අවස්ථාවක තමයි මේ වගේ තෑග්ගක් බාරගන්න සූදානම් ශරීරයක් එන්නේ. ඊට වැඩිය ගොඩක් වෙලාවට නිහඬව නිකන් බලාගෙන ඉන්න තමයි අවස්ථාව තියෙන්නේ. නිහඬව මුකුත් නොකිය ඉන්න තමයි අවස්ථාව තියෙන්නේ. එහෙම නැත්නම් කෙලින්ම නොකිය ව්‍යංගාර්ථයෙන් යම් කිසි විදිහක ප්‍රකාශයක් කරන්න තමයි අවස්ථාව තියෙන්නේ. එහෙරෙන්ම කෙලින්ම කියන්න ගියා කියලා ඔබ බාර ගන්න සූදානම් අහිංසක ස්වභාවයක් නැත්තම් එතකොට කියපු මිනිහා තමයි ගොඩක් වෙලාවට අමාරු වෙටෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රතිපදාව කඩන්න යනකොට කට්ටිය දෙනවා මම නම් දැන් හරි මගේ මේ පවුලේ කට්ටියටත් ලබා දෙන්න ඕනේ. පවුලේ කට්ටියවත් මේකට යොමු කරන්න ඕනේ. බලන්න මේ ළමයි එහෙම හරියට නොමග ගිහිල්ලා කියලා ඉතින් වටපිටාවේ පොලොව මට්ටම් කරන්න යනවා. නමුත් ඇත්තටම වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. තමුන්ගේ තියෙන අඩුපාඩුවට තමයි එහෙම කරන්න යන්නේ. එහෙම නැතුව අන්න ඒ කට්ටියට යහපත සලසන්න ගියා කිව්වට මොකද ඒගොල්ල ඒකට සූදානමක් නැත්තම් ගැටලුවක් තියෙනවා. තව සමහර විට කෙනෙක් ඇවිල්ලා කියනවා බොහෝම අහිංසක විදිහට චරිත ලක්ෂණ පෙන්නමින් බොහෝම අහිංසක විදිහට හැසිරෙමින් කියනවා. අර වඳින්න උනත් නිකන් වඳින්න ගියාම උනත් නිකන් අර අර බඩ දරු අම්මා කෙනෙක් වඳිනවා වගේ පියවරෙන් පියවර කොටස් වශයෙන් නැමි නැමි ඉතින් වැඳුම් පිදුම් කරනවා. එහෙම වැන්දට පිටුවට මොකද මගේ අවුලද්ද මන් දන්නේ. මට සමහර විට ඔයගේ දේවල් තේරෙන්නේ මෙන්න මේ තැනත්තාගේ චරිත ලක්ෂණේ මේකට විරුද්ධ ස්වභාවයක් තමයි තියෙන්නේ. අහිංසක වෙලා අවවාදයක් කරන්න කියලා කියනවනම් ඒකට විරුද්ධ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇතුළත තියෙන්නේ. ඉතින් ඒ විරුද්ධ ස්වභාවය මැඩපවත්වන විදිහට ඒ විරුද්ධ ස්වභාවයට ප්‍රතිවිරෝධයක් විදිහට මේ දැනත්තා මේ විදිහේ පැවරුමක් කරනවා. නමුත් කාලෙත් එක්ක බැලුවාම අර විදිහට ගිහි කෙනෙක් විදිහට ඇවිල්ලා මාස කීපයක් ඉන්නකොට තමුන්ගේ අර නියම ස්වභාවය මතුවලා එනවා. ඒක නිකන් අර වහගෙන ඉඳියට මොකද බොක් ගාලා එළියට පයින්නවා මාස කීපයක් යනකොට. අන්න නියම ස්වභාවය මතුනහම මේ විදිහට පැවරුමක් කරාට ඒ වරදක් පෙන්නුවාට පිළිගන්න ස්වභාවයක් නැහැ. ඊළඟ අර විදිහට අහිංසක විදිහට රංග දැක්වාට එහෙම අහිංසක ස්වභාවයක් නැහැ. අන්න නියම ස්වභාවය ඇතුලේ තියෙන ස්වභාවය. ඊට පහුගිය දවසක කෙනෙක් එක්ක මම පොඩ්ඩක් නිකන් ඔය කියන කතා කර කර ඉන්නකොට මං ගුවා මේ තමුන්ගේ ස්වභාවයේ නියම හරි ආකාරයෙන් ඉන්න ඒක යම් කිසි විදිහක සුදුසු එකක් වෙන්න පුළුවනි. නමුත් ඒ නියම ප්‍රകൃති ආකාරයෙන් ඉන්න කියලා මම කිව්වා. එතකොට මේ මහත්තයා කියනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මම ඒ දවස්වල මෙන්න මේ විදිහට ව්‍යාපාර කරපු කෙනෙක් මගේ යටතේ ලොකු පිරිසක් ඉඳියා. එතකොට මම ඒ දවස්වල අම්මා මතක් කරලා දවසට හතර පහ පාරක් මෙන්න මේ මගේ ගෝලියොන්ට බයිනෝ. මම ඒ විදිහේ බොහොම සැරපරුස විදිහට කටයුතු කරපු කෙනෙක්. ඊළඟට මම දැන් අවුරුදු 5කට විතර කලින් මෙන්න මේ ධර්මයේ දිශාවට නැමෙනකොට මං ඒව අතෑරලා පුතේ දුවේ කියලා කතා කරලා මේ පිරිස හික්මවන්න පටන් ගත්තා කියලා අන්න තමුන්ගේ එච්ච ජීවිත පරිවර්තනයක් පිළිබඳ කියනවා. ඉතින් මම ගියා එහෙනම් ඉතින් දවස් මාසයක් දෙකක් තුනක් යනකොට අන්න කාවට හරි අම්මා මතක් කරලා බැන්න දවසට අපිට අඳුන ගන්න පුළුවන් අන්න දැන් නම් භාවනාව හරි ගිහිල්ලා තියෙනවා. දැන් නම් නියම ප්‍රകൃති ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ කියලා අඳුන ගන්න පිළියම් කියලා මම ඉතින් යම් කිසි විදියක නිකන් විහිළුවක් වගේ ප්‍රකාශයක් කරා. අන්න එතකොට ඒ විදිහේ කෘතිම විදිහට පරිවර්තනයක් ගත්තට ගොඩක් වෙලාවට ඒක කාලෙත් එක්ක ගිලිහිලා යන පරිවර්තනයක්. ඒ වෙනුවට තමුන්ගේ අර තියෙන යම්කිසි නරක ස්වභාවයක් වැරදි ස්වභාවයක් හරි වෙන්න පුළුවන්. අන්න ඒක ප්‍රകൃතිය තියාගෙන යන කෙනෙක්ට ඊට වැඩිය පහසුවෙන් යම්කිසි විදියක හැදෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක එක්කෙනා කියන ඒවා අහනවා වෙනුවට අන්න තමුන්ගේ ප්‍රകൃතියෙන් ඉන්නවා. වැරද්ද හරි ගමන්නේ වැරදි දේ හරි ගමන්නේ ස්ථිර විදිහට අල්ලගෙන ඉන්නවා. එහෙම අල්ලන් ඉන්නකොට අන්න කාලෙත් එක්ක මේක වැරදි කියලා තේරුම් ගන්න හැකියාවක් අන්න අර දෙවනි කී තැනත්තට වැඩිපුර තියෙනවා කියලා හිතෙනවා එක්තරා විදිහක. නමුත් ඉතින් එහෙම නිශ්චිත මතයකට එන්න බෑ. ඉතින් අපි තම තමුන්ගේ ජීවිතවලට ලං කරලා බලන්න ඕනේ. මෙන්න මේ විදිහට පවරන කට්ටිය, මෙන්න මේ විදිහට අහිංසක වෙන කට්ටිය ඇත්තටම ඒ විදිහ අවවාදයක් පිළිගන්න සූදානම්ද? ඇත්තටම මේ විදිහට අහිංසකද කියලා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා අතරත් පුරුද්දක් තියෙනවා. අන්න අර වස්තු මාසයක් එකට ඉඳියට පස්සේ යම්කිසි පැවරුමක් කරනවා. පැවරුමක් කරනවා. මොකද්ද පැවරුම? අන්න මේ මම ඔබ වහන්සේලා සමග මේ විදිහේ මාස 3ක් එකට කල්ගත කරා. එතකොට මගේ මොකක් හරි වැරදක් දැක්කනම්, ඇසුවානම්, එහෙම නැත්නම් හිතන්න කල්පනා කරන්න දැනගන්න අවස්ථාවක් ලැබුණා නම් අන්න මං ගැන අනුකම්පාවෙන් ඒක ප්‍රකාශ කරන්න කියලා අන්න පිරිසක් ඉදිරියේ ලොකු පැවරුමක් සිද්ධ කරනවා. එතකොට අන්න ඒ විදිහේ පැවරුමක් වුණත් නිකන් පොඩි පොඩි ඔයා මේ විදිහට කිඹුමක් කැවුවා, ඔයා මේ විදිහට කෑ ගැහුවා, ඒ විදිහේ දේවල් ප්‍රකාශ කරන වෙනකොට අන්න මේ තැනත්තාගේ බොහෝ බරපතල ගැටලුවක් තියෙනවා නම් මේ තැනත්තාට බොහෝම වැරදි විදිහට බලපාන දෙයක් තියෙනවා නම් ප්‍රකාශ කරන වැරෙන්න ඉතුරු වෙට අර පොඩි පොඩි දේවල් නම් කොහොමවත්ම කතා කරලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ පොඩි පොඩි දේවල් කියන්න ගියොත් ඒක ගොඩක් වෙලාට දේශයේ පැත්තට ගිහිල්ලා තමයි කෙලවර වෙන්නේ. ඒකින්ද අනේ යම් කිසි විදියක නිහඬභාවයෙන් යන ප්‍රතිපදාවකුත් තියෙනවා එක්තරා විදිහක. ඊට පස්සේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන ප්‍රතිපදාවකුත් තියෙනවා. ඉතින් තම තමුන්ගේ ජීවිතේ එක ගැටලා පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ කියන කතාවලින් කොයි විදිහේ දෙයක්ද මට වැටහෙන්නේ, කොයි විදිහේ දෙයක්ද මට සත්‍යයි කියලා හිතෙන්නේ කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරගත යුතුයි. ඉතින් ඔය වගේම කතාවක් තව සිදුවීමක් සඳහන් වෙනව මොකද්ද? මෙන්න මේ කොසල් රජතුමා පිළිබඳ. කොසල් රජතුමා එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යම් කිසි විදියක කතා බහ කරගෙන ඉන්න ගමන් දැන් මේ ආරණ්‍යෙන් පිට බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක. එතකොට හවස් වරුවේ පොඩ්ඩක් එළියට පහළියට ගිහිල්ලා ගහක් මුල වගේ වාඩි වෙලා ඉන්න අවස්ථාවක. එතකොට මේ කොසල් රජතුමා මෙහෙම කතා කර කර ඉන්නකොට අන්න යනව වෙන වෙන දිට්ටි ගත්ත, වෙන වෙන මතවාද ගත්ත පිරිසක් යනවා. ඔන්න නිගණ්ඨය 7 දෙනෙකුයි, ඊට පස්සේ අචේලකය 7 දෙනෙකුයි, ඊට පස්සේ ඒකසාඨකය 7 දෙනෙකුයි. ඔන්න ඔහොම 7 5 5ක් යනවා. එතකොට මෙහෙම යනකොට මේ රජා මොකද කරන්නේ? මේ විදිහට දැන් බුදුන් ඉදිරියේ වැඩ ඉදියට මොකද? ගිහිල්ලා නැකිල්ලා ගිහිල්ලා දන බිම ඇනලා අත් දෙක එකතු කළා, උතුරු සළුව ඒකාංශ කළා. මේ පිරිසට කියනවා තමුන්ගේ නමස්සෝනෝ ස්වාමීන් වහන්ස, මම පසේනිදි කොසල් රජතුමා. ස්වාමීන් වහන්ස මම පසේනිදි කොසල් රජතුමා කියලා 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 නමස්සෝනෝ. නමස්සලා ඒ පිරිස ගියාට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා ඒගොල්ලොත් රහත්, එහෙම නැත්නම් රහත් මගට පිළිපන්න කට්ටිය කියලා අන්න භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? මේ ගිහි ජීවිතයක් ගෙවන, මේ රජකම් කරන, මේ විදිහට මේ ධර්මාල්ල ලොක්මහත් කරන, මේ විදිහට ගෑනුන් එක්ක බුදියන, මේ විදිහට මිලමුදල් පරිහරණය කරන ඔබ දන්නවද රහතුනුයි රහතුන් නොවන කට්ටියයි අඳුනගන්න කියලා යම් කිසි විදියක නිග්‍රහයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මේ රජා කියනවා ඇත්ත තමයි භාග්‍යතුන් වහන්ස, ඒ ගියේ මගේ ගෝලියෝ ටිකක්. ඒගොල්ලෝ මේ සතුරු ජනපදයකට ගිහිල්ලා මේ ඔත්තු බලලා ආපහු එන ගමන් තමයි මේ යන්නේ. එතකොට මේ රජාගේ ස්වභාවය මොකද්ද? මේ විදිහේ ප්‍රකාශයක් කළා තියෙන්නේ මොකටද? බුදුන්ගේ මේ විදිහට ඉදිරියේ වුණත් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා අපිට දකින්න පුළුවන්. එතකොට ඔය ප්‍රශ්න ගැටළු විදිහට ඉදිරිපත් වෙන ගොඩක් දේවල් ඔන්න ඔය විදිහේ ඇමකුත් එක්ක එන දේවල් තමයි. ඒ වෙනුවට අන්න කෙනෙක් ප්‍රතිපදාවක් ගැන කතා කරොත් මෙන්න මේ විදිහේ යම් කිසි අවස්ථාවක් පිළිබඳ කතා කරොත්, තමුන්ගේ අත්දැකීමක් පිළිබඳ කතා කරොත්, අන්න ඒක තුළ තියෙනවා යම් කිසි විදිහක අහිංසක බවක්, යම් කිසි විදිහක නිහතමානී බවක්, යම් කිසි විදිහක මේ ප්‍රතිපදාව වැඩි දියුණු කරගන්න යෙදෙන උත්සාහයක් අපිට ඒ තුළ දකින්න පුළුවනි. අන්න ඒ වගේ දෙයක් අරගෙන සාකච්ඡා කරාට, ඒ වගේ දෙයකට වෙලා ගත්තට, ඒ වගේ දෙයක් වෙනුවෙන් කාලය වැය කරාට ඒකේ අපත යාමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අර විදිහේ නොයෙකුත් නිකන් පරීක්ෂණ සඳහා ප්‍රශ්න අහනවා නම් කෙනෙක්, අර විදිහේ නොයෙකුත් නොතේරුම් කමට ප්‍රශ්න අහනවා නම් කෙනෙක්, ඉතින් අර විදිහේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන පිළිතුරක් ලබා දෙලා නිකායින් එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අර විදිහට තමුන් නිශ්ශබ්ද වීම තුළින් යම් කිසි විදිහක පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඒ විදිහේ පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාමද කොහෙද එක්තරා විදිහක මේ සේකියාපද කියලා සමහර විට මේ පින්නතුන් අහලා ඇති. මේ බණ කියනකොට ඒ සුදුසු අවස්ථාව ගලප ගන්න කියලා ශික්ෂාපද 16ක් තියෙනවා. 16ක් පනවලා තියෙනවා. එකක් තමයි අර විදිහට හැරමිට්ටක් අතේ තියාගෙන ඉන්න කට්ටියට බණ කියන්න එපා කියලා සඳහන් කරනවා. අර දණ්ඩපාණි සාක්කිය හැරමිට්ට බර දීලා ප්‍රශ්නයක් ඇහුවේ. අනේ එතකොට කියනවා හැරමිටි අතේ තියා ඉන්න කට්ටියට බණ කියන්න එපා. මොකද යමින් ගමන්නේ මේ ඉන්නේ. මේක කිව්වත් මේක ඔලුවට දාගන්න අහගන්න කැමැත්තක් නැහැ. මේ නිකන් බොරුවට නිකන් හම්බුණාට නිකන් අවස්ථාවක් ලැබුණාට නිකන් අහනවා. තව කියනවා ආයුධ තියාගෙන ඉන්න කට්ටියට, කුඩ තියාගෙන ඉන්න කට්ටියට ඔහොම 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 යම් යම් විදිහට මේ කමින් බොමින් යමින් එමින් මෙන්න මේ වැඩ අනන්න මනන් දේවල් කතා කරන්න එපා කියලා තමයි සඳහන් කරන්නේ. මේක සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට යම් කිසි විදිහක අනුසාවියට නැග්ගා වගේ සාකච්ඡා කරන්න ඕනේ දේවල් තමයි මේ ධර්මයේ කියන්නේ. ඒ වෙනුවට නිකන් යමින් එමින් ගමන්, කන බොන ගමන්, ආරකත් කොහොමද මේකත් කොහොමද කියලා ඇහුවට උත්තර දෙන්නව උත්තර දෙන හාමුදුරුවන්ට තමයි ඇවැත්ෙන්නේ කියලා ඔන්න තියෙන පැනවීම. එතකොට කියනවා යවා උසාසනයක ඉන්න කෙනෙක්ට පහත් ආසනයක ඉඳලා උත්තර දෙන්න එපා. ඊළඟට යම් කිසි විදියක හිටගෙන ඉඳගෙන වාඩි වෙලා ඉන්න කෙනෙක්ට උත්තර දෙන්න එපා. අතුරු මගක ඉඳගෙන ප්‍රධාන මගක යන කෙනෙක්ට උත්තර දෙන්න එපා. සෙරප්පු දාගෙන තොප්පි දාගෙන ඉන්න කටි උත්තර දෙන්න එපා. ඔන්න ඔය විදියට මෙන්න මේ බණ කියන්න ඕනේ අවස්ථා 16ක් කිව්වොත් ඇවැත්වෙන නොකිය ඉදිය යුතු අවස්ථා 16ක් සඳහන් කරනවා. අන්න මේ පේ වෙලා මේකට සූදානම් වෙලා අන්න ඇවිල්ලා වාඩි වෙන කෙනෙක්ට යම් කිසි විදිහක මේ ධර්මයක් අහන්න කන් යොමු කරන කෙනෙක්ට විතරක් බණ කියන්න කියලා සඳහන් කරනවා. මොකද ඒකට හේතුව මේ ඇහුවට තේරෙන්නෙත් නැහැ, කිව්වට තේරුම් ගන්නෙත් නැහැ. ඔයා අහන්නෙත් වෙන වෙන දේවල් ඉදිරියෙන් තියාගෙන, වෙන වෙන දේවල් ඉදිරියෙන් තියාගෙන එක්තරා විදිහක එතකොට ආරක්ෂාවකුත් සපයලා තියෙනවා. මෙන්න මේ 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 අවස්ථාවලදී කියන්න යන්න එපා කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට මේ බණක් කියාගන්න විදියක් නැතුණින් ඉන්නේ. අපිට මේ අවස්ථාවක උදා වෙනකන් අපි ඇඟිලි ගැනගෙන ඉන්නේ. ඉතින් අර කියන්නත් කලින් පැනලා උත්තර දෙන ස්වභාවයක් තියෙනවා. ඒකත් ඉතින් සාමාන්‍ය ඇත්තටම කාලෙත් එක ටිකක් 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 අද වෙලා යන ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ අහන්නේ මොන අර්ථකින්ද කියලා තේරුම් ගන්න උත්සාහයක් ගන්න ඕනේ. මොන විදිහේ දෙයක් දැන ගැනීම සඳහාද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහයක් දරන්න ඕනේ. අන්න ඒ තේරුම් ගැනීම සිද්ධ කරා නම් ඊට පස්සේ අපිට පුළුවනි යම් කිසි විදිහක අන්න මේකට සුදුසු පිළිතුර මොකද්ද? නිශ්ශබ්දතාවයේ සුදුසුද? යන්නේ කොහෙද මල්ලේ පොල් කියන පිළිතුරක් සුදුසුද? නැත්නම් මේ තැනත්ගේ මේ අඩුපාඩුව පෙන්නලා දෙන විදිහේ පිළිතුරක් සුදුසුද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒතකොට හොඳට අහලා බැලුවොත් ඔන්න ඔය සාකච්ඡාවලදී ඔය ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන අවස්ථාවලදී අහන ප්‍රශ්නේ ලැබෙන පිළිතුරයි අතර සංසන්දනාත්මක පරීක්ෂණයක් කරලා බැලුවොත්, සංසන්දනාත්මක විදිහට විමසලා බැලුවොත් වෙන ඔය කියන කලාව ටිකෙන් ටික අඳුරගන්න පුළුවන් හැකියාවක් එයි. අන්න මේ විදිහේ දෙයක් තමයි ඇහුවේ. නමුත් පිළිතුරු දුන්නේ මේ විදිහට. පිළිතුරු දුන්නේ මේ විදිහට. ඒතකොට අහන ප්‍රශ්නෙටම මේ විදිහටම පිළිතුරු දෙනවා නම් ඇත්තටම ඒක තාම මෝරලා මදි ස්වභාවයක් තමයි එතන දකින්න තියෙන්නේ. ඒ වෙනුවට අන්න ප්‍රශ්නය අහන්නේ එක අර්ථයකින්, අන්නේ අර්ථය පෙන්නලා දුන්නා නම් අන්නේ තැනත්තගේ කමටහන් සුද්ධ වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. මෙන්න මේ අඩුපාඩු අඳුර ගන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. ඉතින් ඒකත් අර සුදුසු විදිහට මේ අවස්ථාව උදා වුණාම පෙන්නලා දෙන අවස්ථාවක් ගත යුතුයි. ඉතින් ඔන්න ඔය වගේ හොඳ වටිනා දෙයක් මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනෙන්න තියෙනවා. මෙන්න මේ දෙවි ඇවිල්ලා ඔන්න එක්තරා විදිහක ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ වෙනම විදිහක ගැඹුරු පිළිතුරක් දෙනවා. පිළිතුරක් දීලා අහනවා, තේරෙනවද යකෝ කියලා අහනවා. යක්ෂය ඔබට තේරෙනවද කියලා තමයි විමසා සිටින්නේ. එතකොට අන්න කියනවා, අනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ මට නම් ඕක තේරෙන්නේ නැහැ. තව ටිකක් සරල කරලා කියන්න ගොම ඊටත් වැඩි බය අමාරු එකක් කියනවා. තව ටිකක් සරල කරලා කියන්න ගොම ඊටත් වැඩි අමාරු එකක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි පිළිතුරු ලබා දෙන්නේ. ඉතින් අපි බලමු ඊටත් වැඩි අමාරු දෙක ඊළඟ සතිවල තියාගෙන අද මෙතනින් මේ ධර්ම දේශනාව අහවර කරන්. ඉතින් මේ අහගෙන ඉඳිය පිරිස යම් කිසි විදියක මෙන්න මේ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා, තමුන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට යාම සඳහා මේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආදී